යෝජනා පිළිබඳ දැනුම් දීම දිනීමේත වැඩ කටයුතු අංක 1 අග්‍රමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාව ගරු විමල් විරවංශ මැතිතුමා ඔබතුමාට විනාඩි 12යි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉදිරිපත් කොට තිබෙන විශ්වාස භංග යෝජනාවට අදාළව ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවට අදාළව ලැබී තිබෙන ඉතාම කෙටි කාලය ඇතුළත කරුණු කීපයක් මේ ගරු සභාවේ අවධානයට යොමු කරන්න මා බලාපොරොත්තු වෙනවා කිව්වාවේ අසහාය නායක ෆිඩෙල් කැස්ට්‍රෝ සහෝදරයා කියලා තියෙනවා කිව්වානු විප්ලවවාදීන් වූ අපාතීන් වැරදි සිදුවී ඇත ඉදිරියේදීද වැරදි සිදුවීමට හැක එහෙත් දේශද්‍රෝහී වීමේ වරදනම් අපාතින් කවදාකවත් සිදු නොවනු ඇත කියලා දේශපාලන දේශපාලන ව්‍යාපාර හැටියට එහෙම නැත්නම් වමේ ව්‍යාපාර හැටියට ජාතිකවාදී ව්‍යාපාර හැටියට මේවායේ කටයුතු කරන අපාතින් වැරදි සිදු වී තිබෙන්නට පුළුවන් නමුත් වැදගත් වන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි දේශද්‍රෝහීන් වීමේ වැරද්ද අපාතින් සිදු නොවීමේ හැකියාව අප සතුව තිබෙනවා නම් පමණයි 2015 ජනවාරි 8 බලපෙරළියට කරගහපු ජනතා විමුක්ති පෙරමුණ දිනසීය ආණ්ඩුවේ දූෂණ විමර්ශනය කරන මහා කමිටුවේ බලසම්පන්න සමාජිකයෙකු හැටියට කටයුතු කරපු ජනතා විමුක්ති පෙරමුණ මේ දේශද්‍රෝහී ආණ්ඩුව නිර්මාණය කරන්න ඉතා ඉහළ දායකත්වයක් දක්වපු ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම පසුගිය දින 51 ආණ්ඩුවක් පිහිටවපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට නැවත අග්‍රාමාත්‍ය තනතුරු අරගෙන දෙන්න නොසෑහෙන පුදුමාකාර ජීවගුණයකින් උද්‍යෝගයකින් උනන්දුවකින් කැපවීමකින් කටයුතු කරපු ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාස 3-4ක් යනකොට විශ්වාස භංග යෝජනාවක් අරන් ඇවිල්ලා කියනවා අගමැතිතුමාට ගෙදර යන්නලු ආණ්ඩුවට ගෙදර යන්න. ඒව ගේනාවට ඒගොල්ලෝ දන්නවා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ විශ්වාස භංග යෝජනාව බහුතරයක් දිනා ගන්න බැරි වෙනවා කියලා. බැරි වෙනකොට පත්තරේ යනවා අග්‍රාම අගමැති රනිල්ගේ අගමැති තනතුරට ආර පොඩි තිරිහන් වීමක් මේකෙන් ලැබෙනවා. ඒ තිරිහන් වීම ඒ ප්‍රතිශක්තිකරණය ලබා දීමේ යටි අරමුණෙන් තමයි එතුමන්ලා මේ විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා තින්නේ මොනාර්ථෙන් ගෙනාවත් මේ ආණ්ඩුවට එරෙහි මොනාර්ථෙන් ගෙනාවත් විශ්වාස භංග යෝජනාවක් වූ ආණ්ඩු විරෝධී කුමන යෝජනාවක් ඒකට අපි අපේ පක්ෂපාතිත්වය දක්වනවා හැබැයි ගෙනේන අයගේ සූක්ෂම අරමුණ නොදැන නෙවෙයි ඒක ඉතාම පැහැදිලිව දැනගෙන ගරු නියෝජ කතානායකතුමනි ඊයේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් විමසන ලද ප්‍රශ්නයකට එතුමා පිළිතුරු දුන්නා සෝෆා කිවිසුම සහ එක්සා කිවිසුම ගැන ඇමරිකා එක්සත් ජනපදයක් සමග අත්සන් කරපු එක්සා කිවිසුමේ එතුමා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අත්සන් කරපු එක පිටු 9යි මේ වර්තමාන ආණ්ඩුව අත්සන් කරපු එක පිටු 5යි කියලා පිටු 5යි කියලා මේ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාර්ය අත්සන් කරපු එක්සා මුළු කිවිසුම මේ මුළු කිවිසුම මම මේක සභාගත කරනවා මේ සභාවේ ගරු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම පිණිස මේක පිටු 9ක් ඒ පිටු 9ට අමතරව ඇනෙක්සස් මුකුත් නැහැ මේ තියෙනවා කැබිනට් මණ්ඩලයට දාපු තමුන්නාන්සලගේ අගමැතිතුමා කැබිනට් මණ්ඩලයට දාපු එක්සා කිවිසුමේ සිංහල පිටපත මේකත් එතුමා කුවට පිටු 5යි කියලා පළවෙනි පිටුව නැතුව පිටු 7යි මේ තමයි කැබිනට් මණ්ඩලයට දාපු එක මම මේක සභාගත කරනවා මේ ගරු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම පිණිස අනුරදි සානායක මැතිතුමා ඉල්ලුවා ගරු අගමැතිතුමාගෙන් ඒකේ සම්පූර්ණ එකද දෙන්න කියලා ඉතින් කාරුණිකව ඉල්ලුවා නමුත් අගමැතිතුමා ඒක බොහොම සූක්ෂම විදියට මගේ අරලා ගියා මේ තමයි කැබිනට් එකට දාපු එක මේක පිටු 9යි මෙන්න කියනවා ඇත්ත එක්සත් කිවිසුම අගමැතිතුමා මේ සභාවට නොදෙන එක කොලේ වහලා ගහපු එක්සත් කිවිසුම මේක බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දැකලා නැහැ මේ කැබිනට් ඇමතිවරු දැකලා නැහැ මේක තමයි ඇත්ත එක්සත් කිවිසුම මේක පිටු 83යි ඇමුණුම් 50කට වැඩිය තියෙනවා මේකේ මූලික කොටස තමයි මේ සිංහලෙන් පරිවර්තනය කරලා කැබිනට් එකට දැම්මේ මෙහෙම අගමැති කෙනෙක්ගේ ආණ්ඩුවක් තියෙන්න ඕනද මේ රටට බලපාන කිවිසුම් අස්සම් කරනවා අමාත්‍ය මණ්ඩලයටත් කොලේ වහලා අමාත්‍ය මණ්ඩලයටත් කොලේ වහලා රටේ ජනාධිපති කියනවා මම පත්තරෙන් දැක්කේ කියලා මෙහෙම ආණ්ඩුවක් එක්ක මේ රටට ඉඳපායනවද මම මේක සභාගත කරනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා ඇනෙක්සස් 50කට වඩා එමුණුම් 50කට වඩා තියෙනවා මේකේ මුල් එකේ තියෙනවා ගරු නියෝජ කතානායකතුමනි හදිසි තත්වයකදී ඇමරිකානු ආරක්ෂක හමුදාවන්ට හදිසි තත්වයකදී කියන්නේ ඒගොල්ලෝ කියනවා ඇනෙක්සස් 50කට වඩා තියෙනවා අන්ෆෝසීන් කලින් නොදකපු තත්වයකදී එහෙම සිටුේෂන් එකකදී තත්වයකදී එන්න පුළුවන් කියලා ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ එකේ තියෙනවා මේකේ තියෙනවා හැබැයි මේකේ තියෙන අරකේ එහෙම තිබ්බට ඒකේ නැහැ ඒකේ නැහැ මුණ මුණ හමුදා අනුකණ්ඩ දෙකට අදාළ වෙන්නේ කියලා මේ පිටු 51කේ තියෙනවා මෙන්න මේ හමුදා අනුකණ්ඩය ඒ හදිසි තත්වයකදී එන්න අදාළ වෙන්නේ කියලා එතකොට නැවත අවසර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කලින් නොදකපු තත්වයක් ඇති වුණොත් අවසර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා ගරු කට වහගෙන ඉන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ වෙලාව විනාඩි 12යි මගේ විනාඩි 12යි තියෙන්නේ ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි
තුමාට බාධා කරන්න එපා කතාව කරන්න අවශ්‍ය
නැහැ තමම රවට්ටපා තමම රවට්ටලා මේ විදිහේ කිවිසුමක් අස්සම් කරලා මේම කිවිසුම් අස්සම් කරලා දාන ආණ්ඩුවකට පවතින අයිතියක් නැහැ ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා මේක මේ අපි කියන්නේ මෙහෙම ආණ්ඩුවක් පවතින්න පුළුවන්ද
ඒ
විතරක් නෙවෙයි
මොකද්ද පුතේ පයින්
පොරේ
ඕඩර් ප්ලීස් මොකද්ද පයින්
ඕඩර් අර හමුදා අනුකණ්ඩ රාශිය ගැන කියලා කතා කරලා කියන්නේ
කරුණාකරලා මගේ වෙලාව දෙන්න. ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි බලන්න ඊළඟට මේ මම ගාව තියෙනවා ශ්‍රී ලංකා ජනාධිපති ඉඩම් විශේෂ විධිවිධාන හා පනත් කැටුම්පත. මේ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අස්සම් කරලා 2019 අප්‍රේල් මාස 22 වෙනි දින මේ තියෙන්නේ ජනාධිපතිතුමාගේ අස්සන සහිත ලිපිය මම මේක සභාගත කරනවා. මේකේ අන්තිම ඡේදය කියනවා තවද ඉහත යෝජනාවට අනුගත වන පරිදි යෝධිත ඉඩම් විශේෂ විධිවිධාන පනත් කැටුපත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකිරීමටත් දැනට ගරු ඉඩම් මහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 2009 3/27 දින පළගෙන ලද ඉඩම් විශේෂ විධිවිධාන පනත් කැටුපත සම්බන්ධ ගැසට් නිවේදනය අවලංගු කිරීමටත් අවශ්‍ය කටයුතු කිරීම සුදුසුය යෝජනා කරමි. ඒ කියන්නේ මේ ජනාධිපති දැන් අපිට මේ සභාවට ඇවිල්ලා තියෙන ඉඩම් විශේෂ විධිවිධාන පනත ඒක දැන් ඒකට විරුද්ධව උසාවි කියලා තියෙනවා. මේක එන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ඇමරිකානු ආයතනයත් එක්ක ආණ්ඩුව ඇවිල්ලා තියෙන කිවිසුමට අනුව. ඒක යෝජනා කරනවා මේ රටේ ඉඩම් වෙළඳපොළ සක්‍රිය කරන්න. 184ක් ඉඩම් මේ රටේ රාජ්‍ය ඉඩම්. ඒවා බලපත්‍ර ඉඩම් හැටියට සාර භූමි ඔප්පු හැටියට එක එක විදියට පුරවැසියෝ පරිභෝජනය කරනවා. පරිභෝජනය කරාට සින්නක් කරයි තියෙන්නේ රජයට. ඒ 184ක රාජ්‍ය ඉඩම් ඔප්පු දීලා වෙළඳපොළ සක්‍රිය කරන්න විකිනින ප්‍රවණතාවය වැඩි කරන්න විදේශිකයන්ට ඒ ඉඩම් ගන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි කරන්න ඒකට තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ඒ ඉඩම් විශේෂ විධිවිධාන පනත ගේන්න කියන්නේ දැන් ඒකට අදාළ පනත ගියා කැබිනට් එකට අනුමත වුණේ නැහැ ජනාධිපතිවරයා ඒක අනුමත තවදුරටත් සලකා බලන්න තිබ්බා එහෙම තියෙද්දි තමයි ගැසට් එක ගැහුවේ ඉඩම් අමාත්‍යාංශ ලේකම් ඒ නිසා තමයි ජනාධිපතිවරයා 2019 අප්‍රේල් මාස 22 දින කියන්නේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කැටුම්පත සම්බන්ධ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සුදුසුය යෝජනා කරමි. මෙහෙම ආණ්ඩුවක් මොකටද? ඊළඟට බලන්න මේ තියෙන්නේ 2009 අප්‍රේල් මාස 5 දින අමාත්‍ය මණ්ඩල තීරණය ගැන ජනාධිපතිතුමාගේ අසන සහිත ලිපිය. මේකේ කියනවා මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය පරිදි අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමෙන් අනතුරුව යෝජිත පනත් කැටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමෙන් අනතුරුව ඒ සංශෝධන ආවේ නැහැ කැබිනට් එකට. ඒ සංශෝධන ආවේ නැහැ කැබිනට් එකට. ඒකෙන් අනතුරුවයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. අදාළ සංශෝධන ඇතුළත් කර තේ යෝජිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් නොකළ යුතු බවත් ගරු ඉඩම් මහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා වෙත දැන්වීමට යෝජනා කරමි. 2019 අප්‍රේල් මාස 5 වන දින මම ඒ ලිපිය සභාගත කරනවා. එතකොට රටේ ජනාධිපති කියනවා මේකේ අවශ්‍ය සංශෝධන කරන්න. එතකන් පාර්ලිමේන්තුවට ගෙනියන්න එපා. ඊළඟට කියනවා ඒ සංශෝධන කරලා ඒක ගෙනියන්න. දැන් එහෙම සංශෝධන ගියේ නැහැ. ඒ අනුව ඒ පනත කැබිනට් එකේ පූර්ණ අනුමැතියකට ලක්ුණේ නැහැ. සංශෝධන වලට කරගෙන එන්න කියලා නතර කරපු පනත කැබිනට් එකේ නිසි අවසරයකින් තොරව අගමැතිවරයා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකක් තියෙන බැඳීම නිසා මෙන්න ගේනවා හොරපාරෙන් ගැසට් නිවේදනය ගහන ඉඩම් අමාත්‍යාංශ ලේකම් ගැසට් නිවේදනය ගහලා පාර්ලිමේන්තුවට එනවා. එහෙම පනත් කැටුම්පත් ගේන්න පුළුවන්ද? 19 වෙනි සංශෝධනය කොහොමද තමුන්වහන්සලා කරේ? අධිකරණයේ දුන්න නියෝග යම් යම් වගන්ති වලට ඒක සම්මත කරනවා නම් ජනමත විචාරණ වලට යන්න කියලා තමුන්නාන්සලා කාරක සභා අවස්ථාවේදී ජනමත විචාරණ වලට යා යුතු වගන්ති කාරක සභා අවස්ථාවේදී දැම්මා. අධිකරණයට කොලේ වහලා ගැහුවා. එහෙව් පාලනයක් මේ රටේ ඉතිහාසයේ කවදාකවත් නොවිච්ච දේවල්. එහෙව් පාලනයකට මේ රටේ රාජ්‍ය බලය දරන්න සදාචාරාත්මක යුක්ති සහගත අයිතියක් තියෙනවද?
බුදුමාල තම විනාඩි දෙකක්.
එහෙම අයිතියක් තියෙනවද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි විනාඩි 12 පටපට ගාලා ගෙවිලා ගියානේ.
එහෙම
දැන් බලන්න ඉතින් ඒ නිසා මෙතන තමුන්වහන්සේලා අපි මේ කතා කරන ඝාතන සහරාන් කියන වහබි අන්තවාදීන්ගේ ඒ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඒව ගැන අප්‍රේල් 11 වෙනකොට දන්නවා අප්‍රේල් 11 වෙනකොට දැනගෙන හිටියා සියලු තොරතුරු බුද්ධියංශ දැනුවත් කරලා තිබුණා එහෙම තියදී අපරාධේ වෙන්න ඉඩ හැරලා බලාගෙන හිටියා දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලිස්පතිව ගන්න කියනවා ආරක්ෂක ලේකම් හිටපු ගන්න කියනවා ඒ දෙන්න ගන්නවා පටගාලා අපහ ලැබෙනවා මේ නිකම් අමුතු විගඩංකාරී ජවනිකා බල බල අර මැරිච්ච මිනිස්සුගේ සොහොන්කොත් වලට අවමන් කරනවා බලාගෙන ඉන්න අපට සිද්ධ වෙලා තියෙනවා ඒ මැරිච්ච මිනිස්සුන්ට යුක්තිය හා සාධාරණ ඉටු වෙන්නේ නැහැ ඒ යුක්තිය හා සාධාරණ ඉටු වෙන්නේ ජනාධිපති අගමැති කැබිනට්ටුවයි ඔක්කොම ආණ්ඩුව කියන්නේ ඔක්කොටම ආණ්ඩුව ජනාධිපතිව හදාගත්තේ ඔහෙලා මිසක් අපි නෙවෙයි ජනාධිපතිර ඡන්ද දෙන්න හංසගේ පිටිපස්සේ ගිය ගොන් වහන්සලා අපි නෙවෙයි ඔහෙලා හංසයාට කතිර ගහපු ගොන්ණු හැටියට දැන් ජනාධිපතිව අපිට බාර දෙන්නේ නැපා ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි මේ රට මේ වලට ඇදවට්ටලා දාලා අද මේක අර මැරිච්ච මිනිස්සු සහරාන් කියන වහබි අන්තවාදී ත්‍රස්ත ව්‍යාපාරේ ඒ මිනිමරු ප්‍රහාරයට ලක් වෙලා ජීවිත අහිමි වෙච්ච මිනිස්සු තුවාල වෙච්ච මිනිස්සු අද අන්තිමට වැරදිකාරයෝ මේ මිනිස්සු ඒ මිනිස්සු පල්ලි ගිය එක තමයි වැරදි අර සංචාරක හෝටලෙට උදේට කන්න ගිය එක තමයි පාස්කුරිද බ්‍රෙක්ෆාස්ට් එකට ගිය එක තමයි වැරදි අද ඒ ඉරණමට මේ රට වට්ටලා තියෙනවා ඒ විඳිතයන්ට පේන්නේ නැහැ තමන්ට එරෙහි මේ සාපරාධී ක්‍රියාව කරපු බලවේගයට විරුද්ධව ගනු ලබන ප්‍රබල හා බලවත් පියවර තියෙනවා කියලා විඳිතයට පේන්නේ නැහැ එතකොට තමයි විඳිතයක් කඩා වැටෙන්නේ විඳිතය නීතිය අතට ගන්න හිතන්නේ වෙන රටක එහෙම දෙයක් වුණා නම් විඳිතයට එහෙම හිතන්න ඉඩ දෙන්නේ නැහැ අපරාධ කරුවා සහ අපරාධ කරුවා පිටිපස්ස සිටින දේශපාලන හස්තයන් ඒවා සියල්ල මුලින් උපුටා දාන බව පේනවා නම් බලයේ සිටින පාලනයෙන් රජයෙන් එතකොට රටවැසියාට නීතිය අතට ගැනීමේ හැඟීමක් කො පහළ වෙන්නේ නැහැ අද තමුන්වහන්සේලා කරලා තියෙන්නේ වහබි අන්තවාදීන්ව හුරතල් කරන ආණ්ඩුව ඇතුලේ තියාගෙන සහරාල්ලගේ පියවරු සහරාල්ලගේ බාප්පොච්චිලා හුරතල් කරන ආණ්ඩුව ඇතුලේ තියාගෙන ඒ වහබි අන්තවාදය තවමත් ඒ තවුදි ජමාත් සංවිධාන කාර්යාලය ඇරලා තියෙනවා මාලිගාවත්තේ ඒවා ඒවට නිදහසේ තාමත් වැඩ වැඩි යන්න ඉඩ දීලා ගලාගෙන යන්න ඉඩ දීලා අපි ISIS ඉවර කළා ලෝකේ ISIS ඉවර කරපු ලොකුම හොඳම රට අපි උජෝජෝගගා නිකම් විකාර බහුබූත දොඩෝනවා තමුන්නාන්සලගේ ආණ්ඩුව ඒ නිසා මෙහෙම ආණ්ඩුවක් පවතිනවයි කියන්නේ රටවැසියා භීතියෙන් ජීවත් වෙනවයි කියන එක මෙහෙම ආණ්ඩුවක් පවතිනවයි කියන්නේ මහජනයා භීතියෙන් ත්‍රස්තව මුසපත්ව ජීවත් වෙනවයි කියන එක මහජනයා අවාසනාවන්ත ඉරමකට ඇද වැටෙනවයි කියන එක අද රටේ ආර්ථිකය වැටලා තින්නේ සහරාංගේ ත්‍රස්ත ප්‍රහාරයක්
ඒ වගේම මේ ආණ්ඩුවෙල්ල
කරන බදු ප්‍රහාරයක් දෙකම හින්දා ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි අද මේ රටට ඕන වෙලා තියෙන්නේ බුරු පූචානම් කතා නෙවෙයි ජාතිය අද ඉල්ලනව නම මාවතක් ජාතිය අද ඉල්ලනව අලුත් මාර්ගයක් මේ වසර 70කට වඩා ඉපැරණි මාර්ගයට වෙනුවට අලුතෙන් හිතලා මේ රටට ආවේනික බෞද්ධ ධර්මයේ මත පදනම් වෙච්ච ඒ දාර්ශනික පදනම මත පදනම් වෙච්ච නම මාවතක් මේ පොළොව ඉල්ලා හිටිනවා ඒ පොළොව ඉල්ලා හිටින මාවත නිර්මාණය කිරීම සඳහා ප්‍රධානම අවශ්‍යතාවය වෙන්නේ මේ පරගති නිවට ආණ්ඩුව පළවා හැරීම ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ ඉන්න රටට දැයට අපමණ රොණකින් හරි ආදරය කරන මිනිහෙක් ඉන්නවා නම් අපි සියලු දෙනා මේ වෙනුවෙන් අපකැප වෙමු කියන ආරාධනාව කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා ඔබතුමාට බොහොම ස්තුතියි
ගරු පාටලි චැම්පික රණවක මැතිතුම ඔබතුමාට විනාඩි 10යි
නියෝජ්‍ය කතානායකතුමනි ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ රජයට එරෙහිව ඉදිරිපත් කළ තියෙන විශ්වාසභංගයේ සාරය ගත්තොත් පසුගිය පාස්කු ඉරිදා සිදුවෙච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ වළක්වාගත හැකිව තිබියදී ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීමෙන් ආණ්ඩුව විශාල ජන ඝාතනයකට ඉඩකඩ සලසා දුන්නා කියන එකත් ඉන්පසු ඇතිවෙච්ච සිදුවීම් පාලනය කරන්න ප්‍රමාණවත් පියවර ගත්තේ නැහැ කියන එකත් තමයි එහි සාරය. මේ සිදුවීම ගත්තාම මේ සිදුවීමේ ක්‍රියාදාමය දිහා බැලුවාම මේ පිළිබඳව ආණ්ඩුවට ආරක්ෂක අංශවලට බුද්ධ්‍යංශවලට එහි වගකීමෙන් ගැලවෙන්න බෑ. ඇමතිවරයෙක් හැටියට මමත් ඒ වගේම සමස්ත ආණ්ඩුවමත් ආරක්ෂක අංශත් බුද්ධ්‍යංශත් මේ සිදුවෙච්ච ඛේදවාචකය වළක්වා ගැනීමට නොහැකි වීමෙන් එහි වගකීමෙන් ගැලවෙන්න බෑ. ඒතර ඒකට පිළිතුර ආණ්ඩුව ඉල්ලා අස්වීමද? ආණ්ඩුව අස්වලා ගෙදර යන එකද? රට ඒ ආකාරයට අරාජික කරලා රාජ්‍ය තවදුරටත් දුර්වල කිරීම සඳහා අන්තර්ජාතික ත්‍රස්තවාදයකට ඉඩකඩ ලබා දෙන එකද? නැත්නම් මේ ප්‍රශ්නය දේශපාලන ભેදෙන් ඔබට ගිය ප්‍රශ්නයක් හැටියට සලකලා ත්‍රස්තවාදයට එරෙහිව සියලුම දේශපාලන පක්ෂ සියලුම ක්‍රියාධරයන් එකට එකතු වෙලා මේ පරාජය කිරීම සඳහා ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක ක්‍රියාත්මක වීමත් කියන එක අපි විමසා සිටිය යුතුයි. මේ රටේ හැමදාමත් සිද්ධ වුණේ ත්‍රස්තවාදයේ ප්‍රහාරයක් එල්ල වෙච්ච වහාම ඒ පිළිබඳ වෙච්ච දේශපාලන වගකීම කාට හරි දාලා කවුරු හරි වරදකාරය කරලා ත්‍රස්තවාදයට වක්‍රාකාරයකින් ශක්තිය ලබා දීම තමයි අපේ රටේ පසුගිය 30 අවුරුදු කාලයක් තුල LTT ත්‍රස්තවාදය ව්‍යාප්ත වීමටත් හේතු සාධක වුණේ. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳීම සඳහා අද අවශ්‍යයි විධිමත් ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙලක්. අද ලෝකේ නව ආර්ථිකයක් තියෙන්නේ, අන්තර්ජාලය මත පදනම් වෙච්ච නව ආර්ථිකයක් තියෙන්නේ, නව තාක්ෂණයක් තියෙන්නේ, ඒ වගේම නව ත්‍රස්තවාදයක් මේ ලෝකේ තියෙන්නේ. පැරණි LTT ත්‍රස්තවාදය හෝ ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාරීත්වය විසින් ඇති කරපු ගරිල්ලා මාදිලියේ ත්‍රස්තවාදයක් නෙවෙයි. ඒ නිසා මේ නව ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ඒ සඳහාම වෙච්ච බුද්ධ්‍යංශ ප්‍රතිසංවිධානයක්, ඒ සඳහාම වෙච්ච ආරක්ෂක මෙහෙයුම් ප්‍රතිසංවිධානයක් සිදු කළා. අපි රටක් හැටියට මේ සමාජයේ ආරක්ෂාව තහවුරු කළා, ජනතාවගේ බියසක සහ විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කරන්න ඕනේ. එතනදී ප්‍රධාන වශයෙන්ම වැරදුනේ කොතනද කියන ප්‍රශ්නය නිවැරදිව හඳුනාගෙන ඉන් පස්සේ වැරදිකාරීන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමයි සිදු විය යුත්තේ. අපිට තාම පැහැදිලි, දේශපාලන අධිකාරියත් ජනාධිපතිතුමා ප්‍රමුඛයේ සේනාධි නායකත්වයත් ඒ වගේම බුද්ධ්‍යංශත් ඒ වගේම ආරක්ෂක මෙහෙයුම් අංශත් කියන මේ තුන්ගොල්ලන් අතරේ මනා සම්බන්ධීකරණයක් නොතිබිච්ච බවත්, තැන් තැන්වල විශාල හිදැස් පැවතිච්ච බවත් ඉතාම පැහැදිලි. එමනම් අනාගතයේ මෙවැනි ප්‍රහාර වළක්වා ගැනීමට අපි කළ යුත්තේ මේ පිළිබඳ මනා සම්බන්ධීකරණයකින් යුතු ක්‍රියාකාරීත්වයක් සහිත ආරක්ෂක මෙහෙයුමක් ඇතිකිරීම මිසක් ආණ්ඩුවට විශ්වාස භංග ගැනීම නෙවෙයි. ඒකට ජනතා විමුක්ති පෙරමුණක් දායක වෙන්න ඕනේ, පොදු ජන පෙරමුණක් දායක වෙන්න ඕනේ, දෙමළ සන්ධානයේ දායක වෙන්න ඕනේ, සියලුම අය ඒ ක්‍රියාකාරීත්වයට දායක වෙන්න ඕනේ. මොකද මිනිස්සු මිය යද්දී මිය යන්නේ පක්ෂය පිළිබඳ හිතලා නෙවෙයි, මිනිස්සු නිසයි මිනිස්සු මිය යද්දී මිය යන්නේ. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් වෙච්ච පොදු ජාතික ඒකාග්‍රතාවයක් ඇති කරගත යුතු වෙනවා. ඊළඟට ගේන ප්‍රධාන තර්කය ජනාධිපති අගමැතිත් අතර තියෙන මේ බලගැටුම නිසා, මේ ත්‍රස්තවාදී ක්‍රියාවලිය සිදු වුණ අය දුර්වල රාජ්‍යයක් පැවතීම නිසා මේ ත්‍රස්තවාදී ක්‍රියාවලියට මුල පෑදුණ අය කියන එක. ඇතර මේ රට තුල ජනාධිපතිවරයාගේ අත්නෝමතික ක්‍රියාකලාපයන් නිසා, පසුගිය ආණ්ඩුවල තිබිච්චේ අත්නෝමතික බලය පාවිච්චි කිරීම නිසා ජනාධිපති ධූරයත් පාර්ලිමේන්තුවත් අතර බල සමතුලිතතාවයක් ඇතිකර ගැනීම සඳහා තමයි 2015 ඒ ජනවරම ලැබුණේ. රට බේරාගත්තයි කියපු මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව ඉදිරිපත් වුණේ යම් බලතුලනයක් අවශ්‍යයි අත්නෝමතික පෞල්වාදයකට ඉඩ දෙන්න බැරි නිසායි. එමනම් ඒ බලතුලනේ මේ රටේ ජනතාව ඉල්ලා සිටි දෙයක්. හැබැයි අපි එකක් මතක තබා ගත යුතුයි, ගැඹුරෙන් මේක ජනාධිපති අගමැතිත් අතර තියෙන ගැටුමකට වඩා රාජ්‍යයේ ස්ථාවරත්වයත් ප්‍රජාතන්ත්‍රවාදී විසින් ලබා දෙන පුජ්‍යල නිදහසත් අතර සමතුලිතතාවයක් අපි ඇති කරගත්තේ නැත්නම් රාජ්‍ය ආරක්ෂාව රාජ්‍යයේ ස්ථාවරත්වයට වැඩි බර තබන ප්‍රතිපත්තියකින් පුජ්‍යල නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ අභාවයට යනවා. ඒ වගේම පුජ්‍යල නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ ඕනෑවට වඩා වගකීම් විරහිතව ඉලිප්පීම විසින් රාජ්‍ය ආරක්ෂාව සහ ස්ථාවරත්වයේ බිඳ වැටෙනවා. එනිසා මේ දෙකේ සමතුලිතතාවයක් ඇති කර ගැනීම ගැන අපි කතා කළ යුතුයි. 19 සංශෝධනයේ යම් යම් මෙවැනි ප්‍රශ්න තියෙනවා නම් ඒ විසඳා ගැනීම මිසක් ඒ අහෝසි කිරීමෙන් නැවත වතාවක් අත්නෝමතික බලතල ජනාධිපතිවරයාට ලබා දීමෙන් මේක විසඳා ගන්න බෑ. ඒ නිසා ඉදිරි කාලවලදී මෙන්න මේ රාජ්‍යයේ ස්ථාවරත්වය හා ආරක්ෂක ප්‍රශ්නයත්, ඒ වගේම ඒහා බැඳිච්ච රාජ්‍ය ආරක්ෂාව පිළිබඳවත් ප්‍රජාතන්ත්‍ර නිදහස පිළිබඳවත් සමතුලිතතාවයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි කියන එක අපි යෝජනා කරනවා. ඒ වගේම මෙතනදී පාර්ලිමේන්තුවට නිශ්චිත වගකීමක් තියෙනවා. මේ 225 දෙනාටම නිශ්චිත වගකීමක් තියෙනවා. ජනතාව තුළ ඇති වෙලා තියෙනවා නම් බියක්, ජනතාව තුළ ඇති වෙලා තියෙනවා නම් අනාරක්ෂිත භාවයක්, ජනතාව තුළ ඇති වෙලා තියෙනවා නම් අසහනයක්, ජනතාව තුළ ඇති වෙලා තියෙනවා නම් ආතතියක්. ඒ සියල්ල නිම කරන්න පුළුවන් වෙන්නේ මේ පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයේ හැටියට නව නීති රීති තැනවීමෙන් පමණයි. ලබන 21 වෙනිදාට මේ සිද්ධිය සිදු වෙලා මාස 3ක් ඇති වෙනවා. සම මේ පාර්ලිමේන්තුවේ වක්කීම තමයි විවිධ ආකාරයෙන් අද මේ රටේ තිබෙන ගැටලු වලට මද්රාසා පාසල් වෙන්න පුළුවන්, ශරියා විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, බුර්කා ඇඳුම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් විවාහ නීතිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දික්කසාද නීතිය වෙන්න පුළුවන්, පෞද්ගලික නීති වෙන්න පුළුවන්, ඉඩම් නීති වෙන්න පුළුවන්. මේවා සම්බන්ධයෙන් ජනතාව තුළ තියෙන සැකබිය දුරු කර ගැනීම සඳහා වෙන නව නීති රීති, ඒ වගේම වෛරය ප්‍රකාශ කරන ක්‍රියාවලින්, අන්‍යාගම් හෙලා දකින ක්‍රියාවලින් සම්බන්ධයෙන් ශක්තිමත් නීති පද්ධතියක් ගොඩනැගීමේ වගකීම මේ පාර්ලිමේන්තුවට තියෙනවා. ඒ වගකීම ආණ්ඩුවට පමණක් නෙමෙයි, මේ 225 දෙනාටම තියෙනවා. අපේ ජනතාවගේ අනාරක්ෂිත භාවය බියසක දුරු කිරීම සඳහා ඒ නීති පැනවීම ඉදිරි කෙටි කාලය තුල සිදු නොවුනොත් ඊළඟ දේශපාලන වෙනස සඳහා ජනාධිපති වර්ණයට රට ගමන් කරන්නේ අනාරක්ෂිත හැඟීමෙන් ප්‍රතිපත්ති මත නෙවෙයි ඒ ජනාධිපති වර්ණයේ තීරණය වෙන්නේ බියසක මත. ඒ නිසා මේ රටේ ඒ බියසක මත ජනාධිපති වර්ණයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා තෝරගැනීම වැළැක්වීමේ වගකීම තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට මේ ආණ්ඩුවට විතරක් නෙමේ සමස්ත 225ටම බව අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවෙත් මේ ස්ථානවල නොඑක ආකාරයට ප්‍රකාශ කරන කාරණයක් ගැන මගේ අදහස් දක්වන්න කැමතියි. ඒක තමයි මේ කොළඹ ඉඳන් තිරිකුණාමලයට ආර්ථික කොරිඩෝවක් හදලා තියෙනවා. ඒ හදන්නේ ඇමරිකාවේ CIA එකට ඕන විදිහටයි කියලා. ඇත්තටම මේ රටේ තියෙනවා ජාතික භෞතික සැලසුමක්. ඒ ජාතික භෞතික සැලසුම 2008 හැදුවා 2011 ගැසට් කළා. අවුරුදු 10 10ට රටේ වෘත්තීයවේදීන් විද්වතුන් දහස් ගාණක් එකතු වෙලා මේ ජාතික භෞතික සැලසුම සකස් කරනවා. මෙවර මේ රජයේ යටතේ අපේ අමාත්‍යාංශයේ යටතේ විද්වතුන් 3000ක් එකම ඇමරිකන් කාර්යයක්වත් නැහැ. විද්වතුන් දේශීය 3000ක් එකතු වෙලා තමයි ජාතික භෞතික සැලසුම හැදුවේ. සාකච්ඡා වාර සභා 100 ගාණක් පවත්වලා තියෙනවා. ඒකෙන් අපි අඳුරගත්තා රටේ අධ්‍යාපන මට්ටම, රටේ ඉඩම් අවශ්‍යතාවය, රටේ ජල අවශ්‍යතාවය, රටේ පරිසර සංරක්ෂණය කියන මේ කරුණු සියල්ල සලකා බලලා ආර්ථික හා ජනගහන කොරිඩෝ 4ක්. එයින් එකක් තමයි කොළඹ ඉඳන් තිරිකුණාමලයට, අනිත් එක තමයි අම්බලන්ගොඩ සිට අම්බලන්තොටට, අනිත් එක තමයි තිරිකුණාමලයේ පහළ කොටසේ මුතුර් ප්‍රදේශයේ ඉඳන් අම්පාරට, අනික තමයි යාපනයේ ඉඳන් කිලිනොච්චියට. මීට අමතරව උපනගර 9ක් තවත් නගර 24ක් අපි අඳුරගෙන තියෙනවා ඉදිරි කාලයේ කටයුතු කරන්න. මේවා CIA කියන්නේ අට අසමත් දේශපාලන කුමන්ත්‍රණ විදිහට විතරක් මේ ලෝකයේ දකින තක්කඩින්ගේ යෝජනා කියන එක අපි කියන්නුනේ. මේක ඉතාම පැහැදිලි විද්‍යාත්මක ක්‍රියාදාමයක්.
ඔබතුමාගේ විනාඩි දෙකක් තියෙනවා තව.
ත්‍රිකුණාමලය අපි විවෘත කරන්න යනවා. ඒ මුළු නැගෙනහිර කලාපෙම විවෘත කරන්න යනවා නැගෙන ආසියාවත් එක්ක. නැගෙන ආසියාවේ බංගලි දේශයත් එක්ක. ඒ වගේම චීනයේ කුන්මින් නගරයත් එක්ක. ඒ වගේම මියන්මාරය, ලාඕසය, වියට්නාමය, තායිලන්තය, මැලේසියාවත් එක්ක. මේක තියෙනවා ට්‍රිලියන 2.5 ආර්ථිකයක්. මේ ට්‍රිලියන 2.5 ආර්ථිකයට නැගෙනහිර පරාලත විවෘත කිරීම තමයි මෙහි තිබෙන ප්‍රධානම අරමුණ. ඒ නිසා අපි එකක් අවබෝධ කරගත යුතුයි. අද මේ ලෝකයේ ගැටුමක් තියෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඒක පිළිගත යුතුයි. ලෝකයේ ඉතිහාසය පිළිබඳව ඉතාම වැදගත් දේශපාලන කෘතියක් මේ ළඟදී නිකුත් වුණා. ග්‍රැහම් ඇලිසන් විසින් ලියලද ඩෙස්ටයින් ෆෝ වෝ කියලා. ඒක පෙන්ලා දීලා තියෙනවා පසුගිය අවුරුදු 500ක කාලය තුළ ලෝකයේ බලවත් රාජ්‍ය පහු කරන්න දෙවණියෙක් උත්සාහ කරපු 16 වතාවක 12 වතාවක්ම යුද්ධ ඇති වෙච්ච බව. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ චීනයත් අතර එවැනි ගැටුමක් ඇති වෙලා තියෙනවා. අපි මේ රටේ අය හැටියට අපි චීන ගැත්තන් වෙන්නවත් ඇමරිකන් ගැත්තන් වෙන්නවත් ඕනේ නැහැ. මේ ඉන්දියන් සාගරයේ අපට තිබෙන වැදගත් භූගෝලීය පිහිටීම පාවිච්චි කරලා මේ රට ආර්ථික සමාජමය අතින් බලවත් රාජ්‍යයක් බවට පත් කිරීමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි කිසිම ආකාරයකට මේ රජයක බොහොම පැහැදිලිව කියන්න ඕනි, රහසේ ගිවිසුම් අස්සන් කරන්නේ 2017 ඇමරිකන් පුරවැසියෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ, ඇමරිකන් පුරවැසියෙක් වෙච්ච රොබර්ට් බ්ලේක් එකතු වෙලා ගහපු ගිවිසුම කිසිම කැබිනට් මණ්ඩලයකට ගෙනාවේ නැහැ. නමුත් මේ ගිවිසුම අපි කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා තියෙනවා. ගෙනල්ලා තියෙන විතරක් නෙමෙයි විස්තරාත්මකව ලබා දීලා තියෙනවා කවර අනුකණ්ඩ කොතෙන්ද කොතෙන්දද ගමන් කරන්න කියලා. නමුත් ගෝඨාභයගේ එකේ හැටියට ඇමරිකන් හමුදාවේ ඕනම අනුකණ්ඩයකට රටට මැදිහත් වීමේ අයිතිය තිබුණු බව මතක් කරන්න ඕනේ. අද ඒ රොබර්ටෝ බ්ලේක්ව ගෙනල්ලා රාජපක්ෂගේ අනාගතය ගොඩනගා ගැනීම ගැන දේශන පවත්වන්න මුදල් දීලා දේශන පවත්වීම ගැන මේ ඇමරිකන් විරෝධියෝ, මේ යැංකි විරෝධියෝ මොකද කියන්නේ කියන එක අපි අහන්න ඕනේ. අපේ රට කිසිම ආකාරයකින් මේ රට ඇමරිකා එක්සත් ජනපදයේ හෝ චීනයේ හෝ වෙනත් රටක හෝ යටත් විදිහක් කරන්න, අපේ ස්වාධිපත්‍යය යටපත් කරන්න, පාර්ලිමේන්තුවට දෙන නීති හෙළනීමේ අයිතිය අහෝසි කරන්න කිසිම ආකාරයකට අපි ඉඩ නොදෙන බව පමණක් බොහොම පැහැදිලිව කියන්න ඕනේ. මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතුයි කිසිම ආකාරයක අධ්‍යාපන සුසුකමක් නැති අයගේ මේ දේශපාලන කෑදති කතාවලට රටේ ජනතාව මුලා විය යුතු නැති බව. ඒ වගේම අපි මතක තබා ගන්න ඕනේ මේ රට අතීතයේදී ජාවර්ධන ජනාධිපතිතුමා යුගයේදී, සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ යුගයේදී ලෝක බලාරගලේ එක පැත්තක් ගන්න ගිහිල්ලා මේ රටට බලගතු විනාශයක් සිද්ධ වුණා. ඒ නිසා අපේ නොබැඳි පිළිවෙත, මේ ඉන්දියානු සාගරයේ අපේ නොබැඳි පිළිවෙත කිසිම බලගතු රාජ්‍යයකට යට නොවි ගමන් කරන නොබැඳි පිළිවෙත ආරක්ෂා කර ගැනීමෙන් මේ රට බලවත් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම අපගේ අනාගතය රැඳිලා තියෙන්නේ මේ මුහුදු මාර්ග අපි කොයිතරම් පාලනය කරන්න දරනවාද කියන උත්සාහය මතයි. ඒ නිසා අනාගතයේ මේ රටේ ආරක්ෂාව මෙන්ම ආර්ථික දියුණුවේ මර්මස්ථානය වෙන්නේ නාවික හමුදාවයි. එනිසා බලගතු නාවික හමුදාවක් මගින් මුහුදු මාර්ග ඒ වගේම ගුවන් මාර්ග පාලනය කිරීමට අපි ගමන් කරන වැඩපිළිවෙළක් සකස් කරගත්තොත් අපට ඉතාම වැදගත් ආකාරයට මේ රට වැදගත් බලවත් උදවත් රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන් බව ප්‍රකාශ කරමින් ඒ සඳහා අවශ්‍ය වැදගත් ප්‍රතිපත්ති සාකච්ඡා කරන මණ්ඩපයක් බවට මේ පාර්ලිමේන්තුව පත් විය යුතු කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙමි.
බොහොම ස්තුතියි. ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා ඔබතුමාගේ විනාඩි 20යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 අගෝස්තු මාසේ පත්වෙච්ච ආණ්ඩුවට අවුරුදු 4ක් ගත වෙනකොට ඔවුන් සියලු ශේෂ්ත්‍රවලින් අසමත් වෙලා තිබෙනවා. රටේ ආර්ථික ගොඩනැගීමෙන් අසමත්, රටේ ජනතාවට සහන දීමෙන් අසමත්, රටේ ව්‍යාපාර කර්මාන්ත දියුණු කිරීමෙන් අසමත්, පොරොන්දු වෙච්ච ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමෙන් අසමත්, ඒ වගේම තමයි මහජන ආරක්ෂාව තහවුරු කිරීමත් අසමත්. අපි මේ විශ්වාස භංගයේ ආණ්ඩුව රෙහිව ගෙනලා තිබෙන්නේ මේ ආණ්ඩුවේ ආර්ථික අසමත්කමටවත්, එහෙම නැත්නම් මේ මහ බැංකු කොල්ලයටවත්, පොරොන්දු වෙච්ච ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් නොකිරීමටත් එරෙහිව නොවේ. මේ මොහොතේ මතුවලා තිබෙන නිශ්චිත ප්‍රශ්නය, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ප්‍රශ්නය, ආණ්ඩුවේ වගකීම, ආණ්ඩුවේ වගකීම පැහැරහැරීම සම්බන්ධයෙන් තමයි විපක්ෂය හැටියට, ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ විශ්වාස භංග යෝජනාව අරගෙන ඇවිල්ලා තිබෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විශ්වාස භංගය පිළිබඳව අධ්‍යයනය කරන ඕන කෙනෙකුට මං හිතන අනාගතයේ හොඳ පාර්ලිමේන්තු ලියවිල්ලක් බවට මේ විශ්වාස භංගේ පත් වේවි කියලා. මොකද මේක කිසිම තැනක නැහැ. අහවලා මට කියපු නිසා, අහවලා අහවලාට කියපු නිසා, අහවල් වෙබ්සයිට් එකේ තිබ්බ නිසා, අහවල් පත්තරේ තිබ්බ නිසා, අහවල් කෙනා තැනක කියලා තිබ්බ නිසා වගේ දේවල් නෙමෙයි. පැහැදිලි නිශ්චිත කරුණු සහිත ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංගයක්. අපි ඉදිරිපත් කළ තියෙන්නේ මේ කරුණු 13 ප්‍රධාන ශේෂ්ත්‍ර හතරක් යටතේ. පළවෙනි කාරණේ තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය තරම් තොරතුරු ලැබී තිබියදී ඒ වළක්වා ගැනීමට ආණ්ඩුව අසමත් වීම. දෙක, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ අපි කාටත් තිබුණු සාමාන්‍ය ආබෝධය හැටියට මේ රටේ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇතිවීමේ ඉඩකඩ තිබුණා. එය වැළැක්වීමට ආණ්ඩුව අසමත් වීම දෙවැනි කාරණේ. තුන්වැනි කාරණේ තමයි විශ්වාස භංග ඉදිරිපත් කරන වෙලාව වන විටත්, ඊටත් ගිහිලා අද වන විටත් මාස දෙකමාරක් ගත වෙලා මේ රටේ ආර්ථික සංචාරක ව්‍යාපාරය කර්මාන්ත යලි යථාවත් කරන්නට ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. හතරවෙනි කාරණය මේ පාස් විරුදා ප්‍රහාරය පදනම් කරගෙන.
ඕඩර් ප්ලීස්, ඕඩර් ප්ලීස්. ගරු මන්ත්‍රීවරු විනාඩියක් මට දෙන්න. ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඔබතුමා යෝජනා.
තනායකතුමනි, දෙපාර්ශ්වයේම කටිකව රාසියක් සිටින නිසා අපි විවාහලයට නතර නොකර විවාදය දිගටම ගෙනියමු කියලා යෝජනා කරනවා.
ස්වභාවිකවද? හරි, බොහොම ස්තුතියි. ඔබතුමා කතාරා.
පාස්කු විරුදා ප්‍රහාරය පදනම් කරගෙන විවිධ ගිවිසුම් අරහ, ඒක ඇක්සා වෙන්න පුළුවන්, සෝෆා වෙන්න පුළුවන්, විවිධාකාර බුද්ධියංශ හරහා වෙන්න පුළුවන්, බුද්ධි සේවා හරහා අපේ රට ඇතිවන විදේශීය මැදිහත් වීමට ආණ්ඩුව පාර කපලා තිබෙනවා. සා මෙන්න මේ පැහැදිලි ශේෂ්ත්‍ර හතර ඔස්සේ කරුණු පෙළගස්සලා ඉදිරිපත් කරන ලද විශ්වාස භංගයක් තමයි කරු කතානායකතුමනි අපි ඉදිරිපත් කළා තිබෙන්නේ. දැන් මේ පාස්කු විරුදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය විවිධාකාරයෙන් ප්‍රකාශයට පත් වුණා. සමහර ජනතාව අපි දැක්ක මාධ්‍ය වලින් තමන්ගේ විරෝධය ආණ්ඩුවේ ඇමතිවරු හරහා ප්‍රකාශයට පත් කළා. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ විරෝධය එල්ල කරා සමහර තැන්වල, විශේෂයෙන් මීගම කටුවපිටියේ පැත්තේදී. ඒ වගේම සමහර තැන්වල උද්ඝෝෂණ හැටියට මේ පාස්කු විරුදා ප්‍රහාරයේ ආණ්ඩුවේ අසමත්කම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය එල්ල වුණා. ඒ වගේම තමයි තවත් කණ්ඩායම්, සිවිල් සංවිධාන, කතෝලික පූජකතුමන්ලා, මේ ආදී අය ශ්‍රේෂ්ඨාධිකරණ පීඨ පතලා තිබෙනවා. තමන්ට වෙච්ච අසාධාරණය ආණ්ඩුවේ අසමත්කම හේතුවෙන් එල්ල වුණේ කියන එක. හැබැයි අපට මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව, පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව, ව්‍යවස්ථාවට අනුව මේ ආණ්ඩුවට හරිහමං විදිහට විරෝධය එල්ල කරගන්නට ලැබුණු හොඳම ප්‍රශස්තම අවස්ථාව තමයි මේ විශ්වාස භංගය. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරා, විවාද කරා, යෝජනා ගෙනාවා. හැබැයි මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය හැටියට ආණ්ඩුවේ අසමත්කම පිළිබඳව කරුණු කාරණා සහිතව ස්ථිරසාරව ආණ්ඩුවේ රහිව ඉදිරිපත් කරපු ලියවිල්ල බවට මේ විශ්වාස භංගය පත් වෙනවා. දැන් මේ විශ්වාස භංගය ගැන කතා කරනකොට මේ සමහරු හිතන්නේ මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ගෙන පළවෙනි විශ්වාස භංගය මේක කියලා. මේ අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමෙන විශ්වාස භංග ගෙනලා තිබෙන 1949 සැප්තැම්බර් 20 වෙනිදා ආචාර්ය කොලිනාර්ද සිල්වා එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හිටපු ජී.ජී. පොන්නම්බල මහත්මයාට එරෙහිව අගමැතිවරයා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ගෙනාප විශ්වාස භංගේ. ඒ විශ්වාස භංගේ මොකද වුනේ? ආණ්ඩුවට විශ්වාස භංගේ පක්ෂව ඡන්ද 30යි විරුද්ධව 55යි. හැබැයි ඒක අදහස් වෙන්නේ කොලිනාර් සිල්ලා මැතිතුමා ඒ විශ්වාස භංගේ නාපික වැරදි කියලා. ආණ්ඩුවේ අමතිවරයෙකුට එරෙහිව ඒ චෝදනා විභාග නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට ගෙනාපු විශ්වාස භංගයෙන් ආණ්ඩුවට තිබුණු විරෝධය ප්‍රකාශයට පත් වුණා. එතනින් එහාට අපේ රටේ විවිධ කාලවල විවිධ ආණ්ඩුවලදී විශ්වාස භංගයක් තිබෙනවා. 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට 6න් 5ක බලයක් තිබෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන 8ට වැටලා තිබෙද්දී ඊට පස්සේ අතුරුමැතිවරණ හරහා තව ආසන කීපයක් දිනාගෙන තිබෙද්දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් පළවා හැරලා තිබෙද්දී ඒ වෙලාවෙත් විපක්ෂය ආණ්ඩුවේ විශ්වාස භංග ගෙනාවා. අනුර බණ්ඩාරනායක මැතිතුමා 77 පාර්ලිමේන්තු කාලේ ගෙනාපු ඒ පාර්ලිමේන්තුව ගෙනාපු පළවෙනි විශ්වාස භංග 1984 ගෙනාවා. ආණ්ඩුවේ එරෙහිව 84 අප්‍රේල් මාසේ 6 වෙනිදා ආණ්ඩුවේ සමස්ත ආර්ථික ප්‍රතිපත්ති එරෙහිව විශ්වාස භංගයට පක්ෂව ලැබුණ ඡන්ද 10යි විපක්ෂව ලැබුණ ඡන්ද 126ක්. හැබැයි ඒකේ ආණ්ඩුවේ විපක්ෂය තිබෙන විරෝධය ප්‍රකාශයට පත් වුණා. ඒක තමයි මේ විපක්ෂයේ තිබෙන විරෝධය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව. දැන් මේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ආවට පස්සේ විපක්ෂයෙන් ගෙන පළවෙනි විශ්වාස භංගය මේක නොවේ. මීට කලින් රවි කරුණානායක මුදල් ඇමතිවරයා විශ්වාස භංගයක් ගෙනාවා. ඒකාබද්ධ විපක්ෂය විසින් මහා බැංකු බැඳුම් කර වංචාව ඇතුළු ඔහුගේ ඔහු තමන්ගේ අමාත්‍ය ධූරයෙන් තමන්ගේ වගකීම් පරීක්ෂා කරේ නැහැ කියන එක සම්බන්ධයෙන් මේ විශ්වාස භංගයට ලැබුණේ විශ්වාස භංගයේ පක්ෂෝ ඡන්ද 51යි විපක්ෂෝ ඡන්ද 145යි. විශ්වාස භංග ජයග්‍රහණය කරේ නැහැ. අපි ඒක අදහස් කරන්නේ රවි කරුණානායක හිගෙන ආපු විශ්වාස භංගය මේ විශ්වාස භංගය ඔහු ඔහුගේ චෝදනා නිවැරදුණායි කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව විශේෂයෙන් මේ බැඳුම් කර වංචාවට සම්බන්ධයෙන් ඔහුට විශ්වාස භංගයක් ගෙනාවා 2018 අප්‍රේල් මාසේ 4 වෙනිදා. ඒක අබද් විපක්ෂයෙන් ගෙනාවේ. ඒ වෙලාවේ විශ්වාස භංගයේ පක්ෂව හම්බුනේ ඡන්ද 76යි විපක්ෂව ඡන්ද 122යි 126ක් ඇවිත් නැතුව ඉඳලා තිබෙනවා. අපි 6 දෙනාම ඡන්දය පාවිච්චි කරා. අපි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ විශ්වාස භංගය මේ පාර්ලිමේන්තුවේ පරාජයට පත් වුණයි කියලා මහා බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් අගමැතිතුමාගේ දින සම්බන්ධය නැහැ ලිහිලවයි කියලා. විශ්වාස භංග ගේනකොට දිනනව පරදිනවා. හැබැයි මේ විශ්වාස භංග ගේන වෙලාව විශේෂ අවස්ථාවක්. මේ අවස්ථාව තමයි ආණ්ඩුවට අද ආණ්ඩුවේ ප්‍රමාණ 106ට සීමා වෙලා තිබෙනවා. 106ට සීමා වෙලා තිබෙනවා. විපක්ෂයේ 118කට වැඩි වෙලා තියෙනවා. සම මේ විශ්වාස භංගයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමාට විපක්ෂ නායකවරයා හැටියට ඉතිහාස ගත වෙන තත්ත්වයක් ලැබිලා තිබෙනවා. මේක ජනතා විමුක්ති පෙරමුණ ගෙනාවත් විපක්ෂ නායකවරයා හැටියට තමන්ගේ විපක්ෂ සියලු මන්ත්‍රීවරු එකතු කරගෙන දෙමළ ජාතික සංධානයත් එකතු කරගෙන මේ විශ්වාස භංගය ජයග්‍රහණය කරලා ඉතිහාස ගත වෙන පියවරකට එතුමාට යන්න පුළුවන්. එසා අවස්ථාවක් තිබෙනවා. අවස්ථාවක් තිබෙනවා. එසා මේ අවස්ථාව අපි කිසිසේත් පැහැරිය යුතු නැහැ. සමහර මන්ත්‍රීවරු මම දැක්ක ප්‍රශ්න කරනවා විශේෂයෙන් ආණ්ඩු පක්ෂය අය දැන් මේ ජනාධිපතිවරයා මේකට වක් කියන්නට ඕනේ. ඔව් ජනාධිපතිවරයා මේ රටේ ආරක්ෂක ආරක්ෂාව භාර ආරක්ෂක අමාත්‍යවරයා විතරක් නොවේ පොලිසිය භාර අමාත්‍යවරයා හැටියටත් මේ පාස් විරුද්ධ ප්‍රහාර එල්ල වෙන වෙලාවේ ඔහුට මේ වගකීමෙන් ගැලවෙන්නට බෑ. අපි ආණ්ඩුව හැටියට හඳුන්වන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාත් එක්ක මේ මාතෘකාව දානකොට අගමැතිවරයා සහ ආණ්ඩුව ඒක ඇතුළේ ජනාධිපතිවරයා ඉන්නවා. හැබැයි කවට කාට හරි ඕන්නම් පාස් විරුද්ධ ප්‍රහාරයට ජනාධිපතිවරයා ඍජුවම වග කියන්නට ඕනේ. ඔහුට රෙහිව දෝෂාභියෝගයක් ගේන්න ඕනේ කියලා ගේන්න අපි ඒකටත් අසම් කරනවා. අපි ඒකට අසම් කරනවා. ඒක ගේන්න හැබැයි තමුන්වාසේ දන්න අපේ මේ ස්ථාවර නියෝග අනුව දෝෂාභියෝගයක් ප්‍රියවස්ථා හැටියට දෝෂාභියෝගයක් අඩුගානේ කතානායකවරයා බාර ගන්නවත් භාගයක්වත් අසම් කළා තියෙන්නට ඕනේ. සම මේ අතපාක අසම් කළා තියෙන්නට ඕනේ. කතානායකවරයා කැමැත්ත තීන්දුව වෙනවා ඒ මත. සහ එහෙම එකක් ගේන්න අපි අසම් කරන්නම්. හැබැයි අපි මේක විවාදයට ගන්න පුළුවන් ආකාරයට ආණ්ඩුවම වරදකරුවන් කළ මේ විශ්වාස භංගය ගෙනත් තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මේ ප්‍රහාරය වළක්වා ගැනීමට බැරවීම සම්බන්ධ කරුණු කාරණා ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ එළිදරව් වුණා. අපි දන්නවා මේ වෙනකොට එක පැත්තකින් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව ඉදිරියේ අනිත් පැත්ත දැන් අධිකරණයේ ඉදිරියේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉදිරියේ මේ කරුණු ගණනාවක් එළියට අවිලා තිබෙනවා. එසා සමහර කවුරුද රහසිගත කරුණු නෙමෙයි. සමහර රහස්‍ය ලේඛන
අතිරහස්‍යයි කියන ඒවා, ටොප් සීක්‍රට් කියන ඒවා, අයිසොල්ලි කියන ඒවා, ඒවා දැන් රහසිගතලේ කරනවා, ඒවා පබ්ලික් ඩොකියුමන්ට්ස් වලට පත් වෙලා තිබෙනවා. දැන් මම අහන්නේ අපේ රටේ බුද්ධිංශ විසින් මාස කීපයක් තුල අඩු ගානේ අප්‍රේල් 7 වෙනිදා පස්සේ අර විදේශ බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරු මත වාර්තා කරපු කරුණක් පිළිබඳව ඒ ලිපියක් පිළිබඳව දැන් මේ රටේ සියලු දෙනා දන්නවා. හැබැයි දැන් මේ ජාතික තව්හීද් ජමාත් සංවිධානය එහෙම නැත්නම් මේ සහරාංගික කල්ලිය ඔවුන් පදනම් වෙලා තිබුණේ කාත්තංගුඩි ප්‍රදේශය ආශ්‍රිතව. සහරාන් දේශනා කළ තිබෙන කාත්තංගුඩියේ, සහරාන් විවිධ නීති දාලා තිබෙන කාත්තංගුඩියේ, සහරාන් 2015 අගෝස්තු මාසයේදී මැතිවරණයට කලින් එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෝත් එක්ක ගිවිසුම් අත්සන් කළ තියෙන කාත්තංගුඩියේ, සහරාන් ගැටුම හදාගත් 2017 මාර්තු 10 වෙනිදා කාත්තංගුඩියේ, එහෙම කාත්තංගුඩිය තමයි මේකේ මර්මස්ථානේ බවට පත්වලා තිබෙන ඔවුන්ගේ පුහුණුව දෙන ඔවුන් දේශනා කර තන බවට පත්වලා තිබෙනවා. ඒ වගේම මේ බුද්ධිංශ වාර්තාවල තිබෙන්නේ සමහර පුද්ගලයෝ කියපු දේ ගම් කරලා තිබෙනවා. සහරාන් අක්කරේපත් ඔලුවිල සංගමයේ ඉන්නවා කියලා. සහරාන්ගේ මල්ලි රිල්වාන් කාත්තංගුඩි ලිපිනේ පදිංචි වෙලා ඉන්නවා. ඔහුත් ඔලුවිල සංගමයේ ඉන්නවා කියලා. ඒ වගේම රිල්වාන් රාත්‍රී කාලයේ තමන්ගේ බිරිඳ බලන්න ආර්යම්පති වලට යනවා කියලා. ඊළඟට ආමි මොහිදීන් කියන කෙනා වාලාච්චෙන් ප්‍රදේශ ස්ථානයක සුවහසිකතව සංගමලා ඉඳමින් ඔහු එනවා මේ කාත්තංගුඩි ලිපිනේට කියලා. මේ ආදී හැටියට කාත්තංගුඩි නැත්නම් මඩකලපු අම්පාර දිස්ත්‍රික්කවල තමයි මොවුන් සැරිසරලා තිබෙන්නේ කියලා බුද්ධිංශ වාර්තා කළා තිබෙන්නේ. හැබැයි අපි ගෙනල්ලා අහනකොට මේ රටේ ජනතා මාධ්‍ය වලින් දැක්කා මේ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් කාත්තංගුඩි පොලිසිය දන්නේ නැහැ. අපි එතනින් එහාට අහලා බලුවා මේ සම්බන්ධ කිසි තොරතුරක් මඩකලපු අම්පාර සහකාර පොලිස් අධිකාරියෝ දන්නේ නැහැ. අඩු ගානේ මෙහෙම කණ්ඩායමක් මේ ප්‍රදේශවල සැරිසරනවායි කියලා, මෙහෙම ප්‍රහාරයක් එල්ලවීමට අවධානමක් තිබෙනවායි කියලා, ඒකට සම්බන්ධ සහරා රිල්වනතුළු කණ්ඩායමේ කියලා, ඒගොල්ල කතෝලික පල්ලිවලට සහ හෝටල්වලට ඉන්දියානු මහකොමසස් කාර්යාලයට ගහන්න යන්නේ කියලා, ඒක සුයිසයිඩ් ඇටැක් එකක්, ක්ලක් ඇටැක් එකක්, නයිෆ් ඇටැක් එකක් වෙන්න පුළුවන් කියලා එහෙම කියලා තිබියදීත් අඩුතරමේ නැගෙනහිර පළාත භාර ජේෂ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ඒක දන්නේ නැහැ. මොකද්ද මේ කරලා වෙලා තිබෙන්නේ? ඒ ප්‍රදේශයේ ඒ නිශ්චිතවම මේ ප්‍රදේශයේ බාර පොලිස් නිලධාරීන් මේ තොරතුරු දන්නේ නැහැ කියලා කියනවා. ඒක කොතන තිබෙනව? ආරක්ෂක අංශ බරපතල අඩුපාඩුවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. හමුදාපතිවරයා දන්නේත් නැහැ මෙවැනි ආකාරයේ ලිපියක් ලැබුණාය කියලා. එතකොට මේ රටේ මහජන ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ කොහෙද? ආරක්ෂාව කොහෙද තිබිලා තියෙන්නේ? මේ ප්‍රභු ආරක්ෂක ඒකකයට හරි හිටපු ජනාධිපති ආරක්ෂක ඒකකයට හරි ඒ ජනාධිපතිවරු හරි ප්‍රභුවරු ආරක්ෂා කර ගැනීම නොවේ අඩුතරමේ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානවලටවත් මේ ලිපිය හරියට දැනුම් දීලා තිබිලා නැහැ කරුණ නියෝජ්‍ය කතානායකතුමනි තමුන්වාසි දන්නවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ තිබෙන අසමත්කම 21 ප්‍රහාරය එල්ල වෙන උදේ 20 අපේ රටේ බුද්ධිංශ එවන වාර්තාවල තිබෙනවාද මේ ප්‍රහාරකයෝ මෙන්න මේ තැන්වල ස්ථානගතවල හිටියා කියලා. ඔවුන් සඳහන් කරනවා කටුවාපිටියේ ප්‍රහාරකයා මොහොමඩ් හස්තුන් ගැන. හැබැයි මොහොමඩ් හස්තුන් ගැන කියන්නේ ඔහු ප්‍රහාරකයෙක් හැටියට නොවේ, සහරාන්ගේ බිරිඳත් එක්ක ඉන්න තව කෙනෙක් ඉන්නවා සාරා කියලා. සාරාගේ ස්වාමි පුරුෂයා තමයි හස්තුන්. හැබැයි පහුවෙන්ද 20 බුද්ධි වාර්තාවේ හස්තුන්ගේ නම එනවා නිකන්. 21 වෙනිදා ඔහු මරාගෙන ප්‍රහාරයක් කළ කඩෝකටුවාපිටියේ පල්ලියට. ඔබතුමාට පේනවා ඇති දුර්ලභකම තිබෙන්නේ කොතනද කියලා. දැන් මේ සියල්ල තිබියදී අපේ රටේ දේශපාලන නායකත්වය විසින් මේකට ආණ්ඩුව විසින් නායකත්වය දෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඒකයි ප්‍රශ්නේ. මොකද දැන් මේ රටේ ආරක්ෂාව වගේ බරපතල විෂයක්, ඒ විෂය සම්බන්ධයෙන් හැමෝටම තීන්දුව తీර ගන්න බැරි නිසා ඒකට අවශ්‍ය කරන බුද්ධි තොරතුරු, ඒකට අවශ්‍ය කරන මෙහෙයුම් ක්‍රියාන්විතය, ඒව සලසුම් කරන්නට, ඒවට අවශ්‍ය කරන තීන්දුව රාජ්‍ය නායක මට්ටමේ ගන්න නිසා තමයි ලෝකේ රටවල ආරක්ෂක කවුන්සිල් කියලා එකක් හදලා තිබෙන්නේ, සෙක්‍යුරිටි කවුන්සිල් එකක්. ඒකට හැමෝටම යන්න බෑ. ඒකට ගණා ගන්න නිශ්චිත පුද්ගලයා ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි කනගාටු වල කවුරුද මේ රටම දන්නවා අපේ රටේ ආරක්ෂක කවුන්සිලයට දීලා තිබෙන තැන මොකද්ද කියලා? 2018 ජූලි මාසේ කැඳ වුණාට පස්සේ ආරක්ෂක කවුන්සිලය ආයේ කැඳවෙන්නේ ඔක්තෝබර් මාසේ. දැන් මේක අර අර ගමේ ගමේ මරණදාන සමිතිය සාමාන්‍ය මාසිකව සැරයක් කැඳවෙනවා. මේවා මාස 3කට සැරයක් ජනාධිපතිතුමාට පුළුවන් වෙලාවක කැමැති වුණොත් කැඳවන වර්ගයේ ආරක්ෂක කවුන්සිල් කියලා කියන්නේ. එහෙමනේ වෙලා තිබෙන්නේ. පෙබරවාරි මාසේ කැඳවුවාට පස්සේ 2019 මේ ප්‍රහාර වුණ නැත්නම් සමහර තාම කැඳවෙන්නේ නැහැ. දැන් මේ ආරක්ෂක කවුන්සිලට සහභාගී වෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇවිල්ලා කියනවා ඒ කැඳ වුණත් කතා කරේ මොනවද කියලා. අපිට කතා කරපු දේවල් ප්‍රමුඛතාවය වැඩගත් වෙන්නේ. දැන් ඊයේ ජයසිරි මන්ත්‍රීතුමා ඇවිල්ලා කියනවා අපේ රටේ රාජ්‍ය බුද්ධාංශ විසින් 600 වතාවක් ඔව් පැහැදිලිව කියනවා ලේකන 600ක් 700ක් පහුගිය කාලය ඇතුළතදී ආරක්ෂක කවුන්සිලයට නිකුත් කරලා තිබෙනවා එවලා තිබෙනවා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් කියලා. අපි අහන්නේ එතකොට ඒ ජයසිරි ජයසිරි මන්ත්‍රීතුමාව ආරක්ෂක කවුන්සිලයට කැඳවපු එක වෙනව තිබියදී ඔහු කියන තොරතුරු අපි ගමුකෝ. ඔහු කියන තොරතුරු හැටියට ගත්තොත් එහෙම 600 700 ලේකන ප්‍රමාණයක් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ තිබෙනවා නම් අපි අහන්න කැමති ඇයි ඒවට ප්‍රමුඛතාවය නොදුන්නේ? හිටපු ආරක්ෂක ලේකම්වරයා කියනවා මොනවද ප්‍රමුඛතාවය දුන්නේ කියලා. ඔහු කියන එක වෙලාවක කතා කරා අර වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ඩ්‍රෝන කැමරා ඇටැක් එකක් ආවා. මේකත් ඩ්‍රෝන ඇටැක් එකක් ඒත් දන්නේ නැහැ කියලා. ඒ ගැන කතා කරාලු. ඊළඟට ස්පිය ගන් වලින් මෝරු මර හැටි කතා කරාලු. ඔන්න කතා කරලා තියෙන දේවල් ඊට අමතර ගොවි උද්ඝෝෂණ කතා කරාලු. හැබැයි ආරක්ෂක කවුන්සිලයේ ප්‍රමුඛතාවය දෙන්න ඕන දේ ගැන ප්‍රමුඛතාවය දීලා නැහැ. ඔන්න ප්‍රශ්නේ. ඉතින් තොරතුරු තියෙනවා හැමතැනම. තොරතුරු තිබියදී හැබැයි ඒක මෙහෙවන නායකත්ව දීලා නැහැ. ඒ විතරක් නෙවෙයි. දැන් එතන විතරක් චෝදනාව ගිහිල්ලා හරියන්නේ නැහැ. මං කැමති රුවන් විජේවර්ධන අමාත්‍යතුමා හිටියනම් බුද්ධි සමාලෝචන රැස්වීමේ ප්‍රධාන ඔහු තමයි කැඳවන්නේ. ඔහු තමයි ඒකේ මූලිකයා. අප්‍රේල් 9 තිබුණු බුද්ධි සමාලෝචන රැස්වීමට ඇයි රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ගියේ නැත්තේ? මේ තොරතුරු ඇවිල්ලා තියෙනකොට අඩුතරමේ තොරතුරු මත පදනම් වෙලා තීන්දුවක් ගන්න පුළුවන් තරක් එතන. හැබැයි එතුමා එදාට යන්නේ නැහැ. මට හිතෙන්නේ එදා විතරක් නෙමෙයි ඊට කලිනුත් ඔහොම ගිහිල්ලා නැහැ. උඩ මේක අදාළ නැහැ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වුණාට තමන්ව ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ නැති වුණාට පස්සේ ඒ ගැන වචනයක් කතා කරන්න නැති ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙක් නම් ඒ ගැන කතා කරන්න නැති අගමැතිවරයෙක් නම් බුද්ධි සමාලෝචන රැස්වීම තමන් ප්‍රධානිය වෙලා ඉන්න ඕන තැන ඒ ගැන කතා නොකරන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙක් නම් මම හිතන්නේ හුල්මසීමක් කරන්න නැති කියලා මොනවද කතා කරේ කියලාවත් එහෙම කරලා නැහැ. එහෙම කරලා නැහැ. දත් ඔය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වය මොන හරි කතා කරලා තිබෙනවා. මෙන්න අපේ රටේ ආරක්ෂාවට ගිහිල්ලා තියෙන තැන. ඒ විතරක් නෙවෙයි. දැන් මේ ආණ්ඩුවට චෝදනා එල්ල වෙන. අපි විශ්වාසභංගයේ සඳහන් කරන්න බැරි වුණත් ඊට පස්සේ එළිවෙච්ච කරුණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ තහනම් කිරීම සඳහා ශ්‍රස්ත විමර්ශන ඒකකය විශේෂ නාලක සිල්වා මහත්මයා එහි ප්‍රධානී වෙලා ඉන්න වෙලාවේ ඔහු 2017 නීතිමය දෙපාර්තමේන්තුවට දන්වා යවලා තිබෙනවා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ තහනම් කිරීම සඳහා අවශ්‍ය කරන පියවර උපදෙස් දෙන්න කියලා.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඔව්. මම අඩු වෙන කාලේ හඳුනෙති මන්ත්‍රීතුමාෙන් ගන්නවා. එහෙම 2017 ඉඳන් දන්වලා තිබේදී මේ එන්ටීජ එක තහනම් කරන්න කියලා. නීතිමය දෙපාර්තමේන්තුව කිසිවක් කරලා නැහැ අද වෙනකන්. ඒකට ප්‍රචාර දක්වලා නැහැ. අපි අහන්නේ එතකොට එවැනි ඉල්ලීමක් කරලා තිබියදී පොලිසිය බාර ඇමතිවරයා සම්බන්ධයෙන් මොනවද කළේ? එවැනි ඉල්ලීමක් කරලා තිබියදී අපේ රටේ නීතිමය දෙපාර්තමේන්තුව බාර අධිකරණ ඇමතිවරයා මොනවද කළේ? දැන් ඒවත් මේ විශ්වාස භංගයට අතුලත් වෙන්න ඕනේ. ඒ සියල්ල පැහැරහැරලා තියෙන්නේ. සියල්ල පැහැරලා සියල්ල අමතක කරලා තිබෙන්නේ. දැන් මේ විශ්වාස භංගය අපි ඉදිරිපත් කළා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුවට විරුද්ධව පැහැදිලිවම ජනාධිපතිවරය අගමැතිවරය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරය මේක උදව් කරයි කියන ඇමතිවරු අධිකරණ ඇමතිවරු අතුරු සියලු දෙනා ආණ්ඩුවේ අසමත්කම අපි කියනවා මේ විශ්වාස භංගය පිළිබඳ සැලකීමේදී මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු තමන්ගේ හෘද සාක්ෂි එකඟව ඡන්ද පාවිච්චි කරන්න කියලා. දැක බහුගේ දවස්වල ආණ්ඩුවේ පක්ෂයේ ඉන්න විශේෂයෙන් කතෝලික මන්ත්‍රීවරු නිරෝෂන් පෙරා රාජ්‍ය අමාත්‍යවරයා කාවින්ද ජයවර්ධන හෙක්ට අප්පුහාමි වගේ කතෝලික මන්ත්‍රීවරු ඔවුන් බොහොම ආවේගයෙන් බොහොම ශෝකී ස්වරයෙන් මේ ප්‍රශ්නේ පිළිබඳව කතා කළා. බොහොම සංවේදීව කතා කළා. තමන්ගේ ජනතාව ඉස්සරහා ගිහිල්ලා හැඬුව කඳුලෙන් හිටියා. හොඳයි තමන්ගේ ජනතාවගේ දුක දැනෙන එක හොඳයි. හැබැයි අපි අහන්නේ දැන් පැහැදිලිවම ඒ තමන් ආශ්‍රය කරන තමන්ගේ ඥාති හිතමිතුරන් වන, තමන්ගේ ඡන්ද කොට්ටාසේ ජීවත් වන, තමන්ට ඡන්දය දෙන අර අහිංසක කතෝලික ජනතාව වෙනුවෙන් මාධ්‍ය ඉස්සරහා ගිහිල්ලා කඳුළු හෙළුවාට අමතරව දැන් තමුන්නාසර අවස්ථාවක් ලැබිලා තිබෙනවා ඒ අසමත්කමට එරෙහිව ඇඟිල්ල දික් කරන්නට. එක තමන් ආණ්ඩුවේ හිටියද නැති කියන කල් සලකන්න එපා. තමන්ගේ හෘද සාක්ෂිය අනුව අපි හිතනවා මේ මන්ත්‍රීවරු හෘද සාක්ෂිය අනුව අඩු තරමේ. හෘද සාක්ෂිය මුල්තැන දීලා කටයුතු කරන්න පටන් ගත්තොත් මේ වෙලාවේ හිතුවොත් ඔවුන්ට මේ විශ්වාස භංගයේදී ආණ්ඩුව ආරක්ෂා කරන්න කිසිම හේතුවක් නැහැ. එහෙමනම් ඔවුන් හෘද සාක්ෂිය පාවා දීලා තමන්ට ලැබෙන වරප්‍රසාද, තමන්ට ඇමතිකමේ හෝ අධීක්ෂණ මන්ත්‍රීකමේ ලැබෙන වාහනය තෙල ටික ඒ මත පදනම් වෙලා තමයි මේ විශ්වාස භංගයේදී ඔවුන් ආණ්ඩුවට පක්ෂව අතේසොත් අත උසන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ජනතාව ගැන හිතනවා නම්, තමන් අර පහුගිය දවස්වල හම්බෙච්ච කතෝලික පියතුමන්ලා ගැන හිතනවා නම්, කාදිනල් උන්නාසගේ වචනය ගැන හිතනවා නම් ඔවුන්ට මේ විශ්වාස භංගයේදී ආණ්ඩුව රකින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා අපි හිතනවා. ඒ වගේ වචනයක් කියන්නට ඕනේ. දැන් මේ විශ්වාස භංගය පටන් ගත්ත වෙලාවෙ ඉඳලා දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ පක්ෂයක් හැටියට විශ්වාස භංගය ගෙනහලා තිබෙනකොට දැන් ආණ්ඩුව පැත්තෙන් ප්‍රහාරය එනකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඇයි අපි ආණ්ඩුව ඉලක්ක කරලා තිබෙනවා, ආණ්ඩුවට හරියට තැනට ගල ගහලා තියෙනවා. නමුත් ඇයි මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුම අපිට චෝදනා කරන්නේ සමහර පටන් ගත්ත වෙලාවෙ ඉඳලා? මම දැක වාසුදේව නානාකර මන්ත්‍රීතුමත් පටන් ගන්නකොටම ජනතා විමුක්ති පෙරමුණට පහර දීලා තමයි මේක පටන් ගන්නෙ. ආ ජේවීපී එකට ගහලා තමයි මේක කරගෙන යන්න හදන්නේ. ඇයි මේ අපි අහන්නේ? අපි ගහන්නේ ආණ්ඩුවට, අපි ගහන රනිල් වික්‍රමසිංහ මහත්තුමාතුළු මේ අගමැතිවරතුළු ආණ්ඩුවට. මලිත්ත ගහනකොට චංචලා රිදෙන්නේ ඇයි? චංචලා හඳන්න එපා, මලිත්ත ගහන්නේ. සම මලිත්ත ගහනකොට චංචලා රිදෙන්න නම් එතන තියෙන්න ඕන වැඩ යටි කේස් එකක්. සමී මලිත්ත ගහනකොට චංචලා හඳන්න එපා, රනිල්ට ගහනකොට විමල් හඳන්න එපා. එහෙමනම් ආණ්ඩුව ආරක්ෂා කිරීමේ වෙනුමනාවක යටින් තියෙන්නට ඕන. නෑ මේක විපක්ෂය ඉදිරිපත් කරපු. අපි ස්තුතිගාවන්ත වෙනවා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා තමන්ගේ අදහස ඍජුව ප්‍රකාශයට පත් කරලා තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමට කිව්වා මේ විශ්වාස භංගයේදී ආණ්ඩුවේ රෙහිව ඡන්ද දෙන්න කියලා. අන්නේම කෙලින් හිටගෙන මේ විශ්වාස භංගයේදී ආණ්ඩුව පරාජයට පත් කිරීම අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාව අපි පාවිච්චි කරමු. මොකද මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න බැරි නම් මේ ආණ්ඩුව තව මොහොතක්වත් මේ රටේ පාලන බල හැබිය යුතු නැහැ. ආණ්ඩුව පරාජයට පත් කරමු, ඊළඟ පාර්ලිමේන්තු විසුරුවා ගමු, ජනතාවට අවස්ථාවක් දෙමු ජනතා ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් විදිහ ආණ්ඩුවක් පත් කරගන්නට. අනේ අවස්ථාව අපි මේ ඉල්ලා හිටින්නේ. ඒ නිසා හෘද සාක්ෂි ඉඩ දෙමින් මේ විශ්වාස භංගයේදී විශේෂයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මම කියන්න කැමති, හෘද සාක්ෂියට එකඟව මේ වෙලාවේ ඡන්දය පාවිච්චි කරන්න අඩුතරමේ සියල්ල ආරක්ෂා කරගෙනත් ඔක්කොම කරන්න ඕන නම් මේ විශ්වාස භංගයේදී මේ අසමත් ආණ්ඩුව වෙනුවෙන් අත උස්සලා ගමට යන බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට විශ්වාස භංගයේදී ඡන්ද දෙන්න නැවිල්ලවත් ඉන්න කියලා ඉල්ලමින් මම නතර වෙනවා. බොහොම සතුටි.
ඔබතුමා කාලය විනාඩි 3ක් අතරේක ගතයි, කාලය අඩු කරනවා මම සුනිලන්ත මන්ත්‍රීතුමාගෙන්.
ගරු අඛිල විරාජ්ගාරී ආර්.එස්.එම් ඇමතුමා
යෝජ්‍ය කතා
විනාඩි 7ක් තියෙනවා.
ඉතා කෙටි කාලයයි තියෙන්නේ. නමුත් ඒ මගේ කතාව පවත්වන්න ඉස්සෙල්ලා මං හිතන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කරපු චෝදනා මං හිතන්නේ ඒවට පොඩක් උත්තරයක් දෙන්න ඕනි කියලා හිතුවා. එතුමා කතා කරපු විලාසය සහ යටිගිරියෙන් කෑ ගහපු විදිහට මටත් බය හිතුණා. ඇත්තටම මේ මොකද්ද මේ කියන්නේ කියලා. අත් වශයෙන්ම එතුමාලගේ සාමාන්‍යයෙන් එතුමාලගේ ක්‍රමවේදය තමයි ඔහොම ওই විදිහට කතා කරන රටේ ජනතාවට ඊටාම බිල්ලෙක්මවලා ඒක යථාර්ථය වෙනස් විදිහකට ජනතාවට ඒත්තු ගන්නන්න කටයුතු කරන එක තමයි එතුමාලගේ මං හිතන්නේ ස්වරූපය. දැන් එතුමා සෝෆා ගිවිසුම ගැනත් කිව්වා, එක්සයික ගැනත් කිව්වා. ඇත්ත වශයෙන්ම ඊයේ පැහැදිලිව ගරු අගමැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරා මෙහෙම ගිවිසුමක් නැහැ, ඒකේ තියෙන තත්ත්වය පිළිබඳව කිව්වා. නමුත් ඒක තව දුරටත් දිගින් දිගටම බිල්ලෙක් මවමින් කටයුතු කරන එක තමයි අද කරේ. ඒ වගේම ඇක්සයික ගැනත් කිව්වා, මේක මේ දැන් හරියට ඒකත් නිකන් යුද ගිවිසුමක් අස්සම් කරා වගේ කියන්නේ. මේ ඇක්සයික ගැන පැහැදිලිව 2007 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අස්සම් කරද්දී ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක දේශප්‍රේමී, ඒක ජාතිවාදී නැහැ, ඒක දේශප්‍රේමී. ඒකම දැන් ඇමරිකන් මේ සිටිසන් කෙනෙක් වෙලත් එතුමා අස්සම් කරද්දී ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ ගිවිසුම්ම තවත් කාලෙකදී 2017 අපේ ආණ්ඩුව කාලේ ඒක රිනුවල් එක කරද්දි, ඒක අන්න මේ අලුත් කරද්දි අන්න අපි ඊට පස්සේ ඒක මේ රටට පෙන්වන්න හදනවා එතන එන ඇමරිකාවට අපේ රට පාවල දෙන්න යනවා නැත්නම් වෙනත් අර්ථකථනයක් දෙන්න හදනවා. මේක තමයි මේගොල්ලන්ගේ හැමදාම පවත්වන සංදර්ශන. අත වශයෙන්ම ඇමරිකාව රටවල් 102ක් එක්ක මේ යක්ෂයක අස්සම් කරලා තියෙනවා. මේක මහලුකු දෙයක් නෙමේ. ලංකාවටම නැව් එනකොට ඇමරිකන් නැව් ඇතුළු ඒවා එනකොට මේ පහසුකම් දෙන්නේ ලොජිස්ටික්ස් දෙන්නේ මේ පහසුකම් කෑම බීම ජලය මෙඩිකල් මේ පහසුකම් මේ සියලුම දෙන ඒවා පිළිබඳව තමයි මේක අස්සම් කරලා තියෙන්නේ. මීට එහා දෙයක් නැහැ මෙතන. මේක මේ යුදමය වශයෙන් මේ යුද ආයුධ මේ ගනුදෙනු කිරීම හෝ වෙනවත් මොනවත් මෙතන නැහැ. නමුත් මේ කියන විදිහට ඇමුණුම් පිළිබඳව කතා කරනවා. මේකේ ඇමුණුම් වල තියෙන්නේ අර ඒජන්සිස් ටික, ඒ ආයතන ටික. ඒකයි ඇමුණුම් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ බිල්ලෝ මවන්න එපා. රටේ ජනතාව මෝඩයෝ කියලා හිතාගෙන මං හිතන්නේ මේ ජනතාවට ඒත්තු ගන්නන් හදද්දී සම්පූර්ණයෙන් වෙනස් එකක්. මොකද 2007 අස්සම් කරද්දී ප්‍රශ්නයක් නැහැ. 2017 අස්සම් කරද්දී ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම ඒ ගැනත් කියන්න ඕනේ. ඒ වගේම දැන් බලන්න මේ මට තවත් වුණයි මේ ඉඩම් ලබා දීම පිළිබඳවත් එතුමා කතා කරා. දැන් ඉඩම් මේ සින්නක්කර ඔප්පු ලබා දීම පිළිබඳ මේ ඩීඒ සේනානායක මැතිතුමා ගොවි ජනපද ඇති කරද්දිත් මෙහෙම තමයි. මේකත් කුමන්ත්‍රණයක් කියලා ඒ කාලේ පහර ගහලා තියෙනවා. දැන් මේ මොකද්ද කරන්නේ? කාලයක් තිස්සේ අපේ රටේ මිනිස්සු ඉඩම් පරිහරණය කරලා භුක්ති විඳලා කාලයක් තිස්සේ ඒවා පවත්වාගෙන ඇවිල්ලා පරම්පරාව වලින් තාමත් හරියට ඔප්පුවක් නැහැ. මේ ඔප්පුවක් ලබා දෙන එක වැරද්දක්ද? දැන් මේ විමල් වීරවාසේ පැතුමා කියන විදිහේ ඒ ලබා දෙන ඉඩමත් ඉඩම් කෑලි ටිකත් පර්චේස් කරනගුල ඉඩම් ඇමරිකන් කාරව සල්ලියට ගනී වගේ තමයි කියන්නේ. නැත්නම් ඇමරිකාවේ සල්ලියට ගනී වගේ කතාවක් තමයි කියන්නේ. ඉතින් දැන් බලන්න අපි දන්නවා ගම්වල මේ ඉඩම් පරිහරණය කරාට පරිභෝජනය කරාට මේ ඉඩම් ඔප්පුව නැති වුනහම දරුවෙක්ට හදිසියක් වුනහම අධ්‍යාපනය ලබා දෙන්න සමහර අය විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙන්න එහෙම නැත්නම් පිටරටකට යවන්න මේ ඉඩම් සමහරලාට උගස් තියෙනවා ඒවා බේර ගන්නවා ඊට පස්සේ. එහෙම නැත්නම් කසාදයක් බඳි දෑවැද්ද දෙන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වත්කමක් විදිහට ඒක පාවිච්චි කරනවා. ඉතින් මේ අහිංසක මිනිස්සුන්ට මේ දෙන්නේ ඇයි? මොකද ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ දසදහස් ගානකට ලක්ෂ ගානකට ඉඩම් ඔප්පු ලබා දුන්නාම දේශපාලන ප්‍රශ්නයක් තියෙනවානේ. ඒගොල්ලෝ ඊට පස්සේ මේ අපේ ආණ්ඩුවට සහයෝගය දෙයිනේ. මෙන්න මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන ප්‍රශ්න නෙමෙයි මේ තියෙන්නේ. දැන් හැම එකටම මේ කාලේ විකුණන්නේ ජාතිවාදයයි එහෙම නැත්නම් වර්ගවාදේ, ජාතිවාදේ, ආගම්වාදේ මේවා ටික තමයි විකුණන්නේ අපිට විරුද්ධව. ඒවත් හරියට ලස්සරට සමහර මාධ්‍යවලත් ඒවා යවනවා. ඉතින් ඒ නිසා අපි මේ රටේ ජනතාව තේරුම් ගනී කියලා විශ්වාස කරනවා. මේ මොන අර්ථකථන කරත් මොන මොකද මේගොල්ලන්ට දීලා තියෙනවනේ ඒවා කියන්නම පුළුවන් විදියට ලුණු ඇඹුල් දාලා ඒ බොරුව ලස්සනට රස කරලා කියන්න පුළුවන් විදියට ලස්සන වචනමාලාවක් දීලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව මේ ජනතාව තේරුම් ගනී කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු
විනාඩි දෙකක් තියෙනවා.
වර්ණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අද විශ්වාස භංගය අපි ජයග්‍රහණය කරනවා. ඒක සැකයක් නැහැ. ඒ වගේම අද විශ්වාස භංගයගේදී කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අප්‍රේල් 21 සිද්ධිය වෙද්දී අතර මේක රටේ ආරක්ෂාව පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ තමයි මේ බලය තියෙන්නේ ආරක්ෂාව වගේ කීම තියෙන. එහෙම වුණත් අපි ආණ්ඩුවක් විදිහට අපි පිළිතුර දීමේදී අපි පැහැදිලිව කියන්න ඕනේ මේ සිද්ධිය ඇති වුණාම ගරු අගමැතිතුමා මේ සම්බන්ධයෙන් ගන්න ඕන හැම පියවරක්ම ගත්තා. ආණ්ඩුවක් විදිහට, කැබිනට් මණ්ඩලයේ විදිහට. ඒ පියවර අරගෙන අපිට පුළුවන් වුණා මේක මර්ධනය කරන්න. මේ වෙනකොට රජයට පුළුවන් වුණා ඒ සියලු නැත්නම් 98%ක්ම ඒකට සම්බන්ධය ලංකාව විතර නෙමෙයි විදේශවල හිටපුවාවත් අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. අද ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. පාසල් පිළිබඳව බියක් ඇති කරලා පාසල් වහගෙන තබා ගැනීමට ගොඩක් උමනා වුණා දේශපාලඥයින්ට. අපි ඒකට ඉඩ දුන්නේ, අපි ඒව පටන් ගත්තා. ඉතින් ඒ නිසා දැන් අද නැවතත් යථාර්ථයට පත් වෙමින් යනවා. ඒ වගේම අපි රජයක් විදිහට මේකේ සත්‍ය තොරතුරු හඳුනා ගැනීම සඳහා කරන නියෝජ්‍ය කතානායකතුමනි තේරුම් කාරක සභාවක් දැම්මා. සිලෙක් කමිටි එකක් දැම්මා. ඒකෙදී අපි බොහොම විනිවිද පේන භාවයෙන් යුතුව රටටම පෙන්නුම් කරා මේ සිද්ධිය ඇති වුණේ කොහොමද, ඒවට අදාළ පාර්ශ්වයන් ගෙනවා. අද රටම තේරුම් ගන්න ඉන්නේ. අද විවිධ විදිහට විවිධ මතවාද නැත්තම් අර්ථකථන කරන්න හදන එක අපේ අඟේ දාන්නේ. නමුත් රජයක් විදිහට අපිට ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම අරගෙන දැන් යථාර්ථත්වයට පත් වෙමින් යනවා. මම දැක්ක විවිධ අපේ ප්‍රදේශවලත් යම් යම් සිද්ධි ඇති වුණා. ඒකට පහර එල්ල කරා මම දැක්ක. දැන් මගේ ආසනේ කුලියපිටි ආසනේ ගත්තොත් එහෙම මගේ නගර සභාව එක්සත් ජාතික පක්ෂයේ 150කට වැඩි අරගෙන දිනපුවා දිනලා අපිට ප්‍රාදේශ සභාව තනියම පිහිටවන්න බැරි වුණා. ඔය රිෂාඩ් අමතිතුමාගේ මේ වෙන මිල්ලලා ඉල්ලපු කණ්ඩායම පොහොට්ටු එක්ක ගනුදෙනුවක් කරලා තමයි සභාව පිහිටවගත්තේ. පොහොට්ටු එක දැන් ඒකෙදි මේ විපක්ෂයේ ඉන්න මේ නායකයින්ට හොඳයි ඒ රිෂාඩ් අමතිවරයාව අල්ලගෙන ඉවර වෙලා අර ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු ටික අරගෙන ඉවර වෙලා මේ ඩීල් එකක් දාලා ඉවරලා මේ සභාව පිහිටවන්න. හැබැයි අනිත් එකේදී අපි එක ඉල්ලන මේ දේශපාලඥයෝ ඉන්නවනම් ඒගොල්ලන්ට පහර දෙනවා මේ ජාතිවාදී විදිහට එක එක විදිහට. මං කියන්නේ ඕන කෙනෙක් වැරද්දක් කරලා තියෙනවනම් මේ සිලෙක්ට් කමිටියකින් වෙන්න පුළුවන් වෙන අධිකරණයෙන් වෙන්න පුළුවන් වැරද්දක් කරලා තියෙනවනම් වැරද්දක් කළා ඒක දඬුවම් දීලා ඉවර කරන එක වෙන එකක්. හැබැයි මේ හැම එකක්ම අර කන්න ඕන වුණාම කබර ගොයා තල ගොයා කර ගැනීමේ න්‍යායක් තමයි මෙතුමල්ලගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා නියෝජ්‍ය කතානායකතුමනි වෙලාව නැති නිසා අපි රජයක් විදිහට අපි වේගෙන් ඉස්සරහට යමු. මේ පැවති වෙලාවක අප්‍රේල් 21 වෙනිදා මේ ගැටලුව ආවා. අපි කවුරුවත් හිතමු නැති විදිහට. ඉතින් ඒකෙන් පස්සේ අපිට ඉතාම කෙටි කාලයක් තුළ නැවත යථාර්ථත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබුණා. අපි දැන් සංචාරක ව්‍යාපාර ක්‍රමෙන් දියුණුවගෙන එනවා. අපි දැන් අපේ වේගවත් මේ සංවර්ධනයක් කරමින් යනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල දියුණුවක් ඇති කරමින් යනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ, ඒ වගේම ගම් මට්ටමින් ගම් පෙරළිය, ඒ වගේම පහුගිය කාලේ සමෘද්ධිය නොලැබිච්ච දේශපාලනය නිසාම සමෘද්ධිය නොලැබිච්ච ලක්ෂ 6ක් පමණ හිටියා. ඒගොල්ලන් සමෘද්ධි දීමනාව දීගෙන යනවා. ඒ නිසා අපිට පුළුවන්කම ලැබුණා මේ මේකෙන් පස්සේ ඉතාම ඉක්මනින් නැවත යථාර්ථත්වයටපත් වෙන්න. ඒක නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපි බලාපොරොත්තු වෙනවා මේ විශ්වාස භංගය තුළින් තවත් අපේ ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වෙලා ඉදිරි කාලේ ඒ ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන්න. බොහොම ස්තුතියි.